ප්‍රධාන මාතෘකා සහට අර්ථය ගුණ කරගන්න. ඊට පස්සේ අවසානයේ සමස්තය පිළිබඳ අරහන් කියන ගුණයේ සමස්ත හිතට දැනෙන විදිය. සමහර විටක මේ ඒක ගුණය Tamante හොඳට ප්‍රගුණ වෙන විදියට ඒ ටික ප්‍රගුණ කරගන්න. අර්ථය හොඳට බලන්න. කොහොමද සෝභගවා ආරෝ සෝභගවා ඉතිපි අරහන් ඒ භාග්‍යතුන් වහන්සේ මෙසේද අරහන් නම් වෙනසේක කියලා තමයි ඒකට සමස්ත අර්ථය නේද? ඊට පස්සේ ඒක අපහු කොටස් වලට බෙදනවා. සෝ භගවා දුරු වූ නිසා අරහන් නම් වෙනසේක. සෝ භගවා අරීණං හතත්තා ඉතිපි අරහන්. අරීණං හතත්තා කියන එක මතක විදියට පටිසම්විදා අට කතාවේ ඕ නිද්දේශ අට කතාවේ එහෙමත් විස්තර කරන්නේ කිලේසාරීණං හතත්තා. ඒ භාග්‍යතුන් වහන්සේ කෙලෙස් සතුරන්ව නැසූ නිසා කියන එක. ඉතින් කෙලෙසුන් ප්‍රහා අරාණං හතත්තා ඉතිපියක්. මෙතන අර කියලා මතක් කරන්නේ දැන් අර කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගරාදිවලට කියන නම. අපි දැන් කාලේ තියෙන රෝදේක නම් ස්පෝක් තියෙන්නේ නේද? බයිසිකල් රෝදයක් වගේ කියලා ගත්තොත් ස්පෝක් වගේ. ඒකට අන්න ඒ අර සිඳ සංසාර චක් සංසාරයේ පැවැත්ම විස්තර කරන්නේ පටිච්ච සමුපාදයෙන්. එතකොට පටිච්ච සමුපාද අංග ටික තමයි මෙතන සංසාර අර කියලා විස්තර කරන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ සංසාර අර නැසූ නිසා, සිඳලූ නිසා, ඒවායේ පැවැත්ම නැති කරපු නිසා අරහන් කියලා තව නිරුක්තියක් තියෙනවා. එතකොට ඊළඟට අරහත්තායිති අරහන්. එතකොට ආමිස ප්‍රතිපත්ති පූජා ලබන්න සුදුසු නිසා. එතකොට රහතන් වහන්සේ ඒවට සුදුසු නැද්ද? සුදුසුයි. නමුත් අපි බුදුරජාණන් වහන්සේගේ විශේෂ ඒ දක්ෂිනේය භාවයක් තියෙනවා. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේට අග්ග දක්ෂිනේයයි කියලා කියන්නේ නේද? දැන් රහතන් වහන්සේලත් භාග්‍යතුන් වහන්සේට අග්‍ර දක්ෂිනේය කියන වචනය. අග්‍ර දක්ෂිනේය කියන වචනය කියන්නේ දැන් අනිත් රහතන් වහන්සේලාට පූජාවක් පැවැත්වීමෙන් ලබන්න බැරි විශේෂ ಗುಣ භාග්‍යතුන් වහන්සේට පූජාවක් පවත්වලා ලබන්න පුළුවන්. උදාහරණයක් තමයි යම් කෙනෙක් බුද්ධත්වේ ප්‍රාර්ථනා කරනවා නම් සතානන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම පූජාවන් පවත්වලා යම් කිසි විශේෂ කටයුත්තක් කරලා තමයි නියත විවරණ ගන්න ඕන. එතකොට වෙන කිසිම කෙනෙකුට ඒ වගේ බෝසතාණන් වහන්සේ කෙනෙකුට විවරණ දෙන්න බෑ. එතකොට භාග්‍යතුන් වහන්සේ කෙනෙක්ම වෙන්න ඕන. එතකොට ඒ විශේෂ ගුණයක් නේද? ඒ නිසා ලබන්න නියත විවරණ දෙන්න පුළුවන් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි. ඒක ඉතින් ඒ දක්ෂිනේය භාවයේ විශේෂ ගුණයක්. ඉහළම තත්ත්වයක්. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේට අග්ග දක්ෂිනේය කියන්නේ නේද? ඒ විදිහට අර ඒ ගුණයේ විශේෂ කාරණක් මතක තියාගන්න ඕන. ඒවත් සිහි කරන්න ඕන. ඒත් එක්කම අපි මතක් කරගන්න තියෙන තේ රහසකින්වත් වරදක් නොවන විදිහට බුදු කෙනෙක් හිතේ චිත්තසංතාන ඉතින් කෙලෙස් ඇතිවීමේ හේතු නැහෙනි. රහසින් පවක් කරන්නේ කියන වචනයට වඩා ඒක දැන් නිරුක්තිය පෙන්වන්න ඕන නිසා ඒ විදිහට දැක්ුවාට ඉතින් එතන අපි කල්පනා කරන්න ඕන වරදක් සිද්ධ වෙන්න තියෙන හේතු චිත්තසංතානේ නැති නිසා ඒ චිත්තමුතුන් වහන්සේට අරහන් කියලා කියනවා. ඒතර ඔය කෙටියෙන් ඒ අර්ථ පහේ තේරුම. ඊට පස්සේ එකිනෙක කාරණාවක් නැවත විස්තර කරලා දක්වලා තියෙනවා. ඉතින් මේ දේවල් හිමි ඊට පස්සෙ කියව ගන්න නේද? දැන් ආරකත්තා ඉතිපි අරහන් කියන එක දැන් කෙලෙසුන්ගෙන් දුරු වුණා කිව්වම ඒක තව දුරටත් අපි විස්තර වශයෙන් දැනගත්තම අර්ථය හොඳට පැහැදිලි වෙනවා. කරුණු තමන් මනසින් සජ්ජහායනාවක් වගේ මේ ගුණය දවස් කීපයක් කරන්න. සෝභගවා ආරකත්තා ඉතිපි අරහං. සෝභගවා ලෝභ කිලේසවත්තුතෝ ආරකත්තා ඉතිපි අරහං. සෝභගවා දෝෂ කිලේසවත්තුතෝ ආරකත්තා ඉතිපි අරහං. ඔය විදිහට ඒ ක්ලේශ වස්තු 10න් භාග්‍යතුන් වහන්සේ දුරු වුණා කියන එක අපිට හොඳට හිතට දැනෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ ලෝභයෙන් සම්පූර්ණ දුරු වුණ කෙනෙක් දැන් නිකම්ම කෙලෙසුන්ගෙන් දුරු වුණා කියනවටත් වඩා අර එකිනෙක ටිකක් ගැඹුරින් කල්පනා කරද්දී අපට මේ බුදුගුණ ගැන ඊට වඩා විශේෂ දැනීමක් ඇති වෙනවා. ඒ නිසා තමයි දහමේ දේවල් තව වැඩිපුර බෙදලා විස්තර කරලා තියෙන්නේ. පැහැදිලි වෙන්නේ. ඒ ටික ඒ නිසා හොඳට හිතලා ඒ කරුණු ටික හොඳට ප්‍රගුණ කරගන්න. ඒ කරගෙන ඉස්සරහට කරන්න ඕන ටික අපි ඊට පස්සේ කතා කරගමු නේද? මේ ටික අපි දවස් කීපයක් ප්‍රගුණ කරගමු. වෙන මොනවද ගැටලු එහෙම තියෙන්නේ අතරේ? ඉතින් චතුරාරක්ෂක භාවනා ටික මුලින් ටිකක් පුරුදු කරගෙනම ඊට පස්සේ ප්‍රධාන භාවනාවක් කරමු කියලා තමයි කතා වුනේ. එහෙනම් හොඳයි. ඔව් අද අපි කොහොම පළවෙනි දවස නිසා කෙටියෙන් අපි කතා කරගමු. ඊළඟ දවසේ අපි ටිකක් වැඩි වෙලාවක් යයි මං හිතන්නේ නේද? කොච්චර වගේ වෙලාවක් පිරිසට වුම නාද දන්නේ නේද?
මේ පාන්දර පාලිසත් තරමුණට උත්තරා ඊට පස්සේ මේ රාමෙන් පස්සේ හින්ද පාත වෙලා වෙනකම්ම භාවනාව කරගන්න ඒ කැමති අයට ඒක දෙදලා තිබ්බා. අනිවාර්ය පරියන්කයක් දාලා තිබ්බා සාමාන්‍ය ඉඳලා 10 ඉතර වෙනවා.
ඔව් එකවර හැබැයි පැයකමාරි තනි පරියන්කේ අමාරු වෙන්න පුළුවන්. හරි. මේ වෙලාවේ නම් පැය එකහමාරි තින් කොටස් විදියට වුණත් කමක් නැහැ. ඊට පස්ව හිමීට කාලය වැඩි කර ගන්න පුළුවන් නේද?
දවල් ආයේ දැන් මාස 3-4කට කලින් මාස 2ක් 3කට කලින් වගේ බාලාකාරී කරා දවල් 12:00 ඒ වගේ මේ අර භාවනා කරන්න තමාරු වුණා. හා ඒක වෙන කළා. ආයේ හවස වෙලේ පරියන්කේ තියෙන බුද්ධ වන්දනාව අනිවාර්ය කරලා තිබ්බා.
හා
පස්සේ
රැයට ඉසුදුමා ගිහලා. දවල් එතකොට කොයි වෙලාවල්ද පරයන්ක වලට තිබුණේ?
ඉන්නේ පස්සේ වගේ සාමාන්‍යයෙන්.
හා. දැනට ඒ පොත කෙරෙන්නේ නැද්ද එතකොට? දැනට ඒ පොත කෙරෙන්නේ නැහැ. මුන්නත් අපි මේ වෙලාවෙත් තව තරක් මනක් වගේ ඉන්න. එහෙම පොඩ්ඩක් හදාගමු. නේද? වෙන මොන හරි දහම් කරුණු මොන හරි දැනගන්න මේ වෙලාවේ කොහොම මොකද්ද? ව්‍යාකරණ පොතක් නම් ඒ විලාවේ හර ටිකක් මේ දවස් ටිකේ අපි නැතු වෙමුනේ.
සිසිදි මාර්ගයේ රැට කරන්න
තමයි. ඔක කරනවා නේ තමක් නෑ. වෙන මොන හරි භාවනාවට සම්බන්ධ දෙයක් ඕන නම් පොඩ්ඩක් සාකච්ඡා කරන් ගැටලුවක් නෑ නේ. අපිට හෙත් පොඩි කටයුතු ටිකක් බාර දුන්නා. එහි සිංහල කනතර පොඩ්ඩක්
බාහිරින්
ඒ ගැන පොඩ්ඩක් බලන්න.
සාමාන්‍ය පෞද්ගලිකව මේ පිටිසගේ භාවනා ගැන මොන හරි සටහනක් කර යන්නගෙන ගන්න පුළුවන් නම් මොනවද කරන්නේ කොහොමද කියලා.
ඒකට පොඩ්ඩක් අපි කොහොමද කරන්නේ මේ පොඩි ෂීට් එකක් වගේ හදාගන්න පුළුවන්. ඔව්. එහෙම කමන්න.
දැන් මම කිව්වට කරන්නේ නැහැ ඒක. ඉතින් දැන් භාවනාවක් කරන විදිහටම
ඔව් ඔව්.
අපරාධේ කාලෙත් නේද?
දැන් ඉතින් පොඩි සටහනක් හදනවා මේ එක එක්කෙනා භාවනාව කරපු වෙලාවල් ලියන්න. දැන් අපි
සමහරවිටින් දැන් කැමති අය පන්තියෙන් නැගී උදේ පාන්දර රැය
කරනවා නේද? හරි. එහෙම වුණත් අපි කොහොමද කරන්නේ? දැන් ඒ බුරුමෙත් තියනවා දැන් පරයන්ක වෙන් කරලා අපි ඒ හිටපු තැන. ඒකමාරෙන් කොච්චර වෙලාවක් පරයන්ක කළාද? ඒතර දවල් පරයන්කෙන් කොච්චර වෙලාවක් කළාද? එහෙම මෙයා කරලා අවසානට එකතුව දාලා ඒ කාලයේ පුරාවටම අවසානට දවස් 10 කියමුකෝ. ඒ දවස් 10ට කොච්චර වෙලාවක් භාවනා කළාද කියලා සටහන් දාන්න තියෙනවා. ඉතින් අපිට හිතුනේ ඒක ඒ ක්‍රමෙත් හොඳයි. ඒතර ටිකක් කමන්ටත් උනන්දුවක් හිතෙනවනේ මම ටිකක් කරලා මදි වගේ කියලා නේ. එහෙම හොඳයි. දින වෙනම කොළනම් අපිට දෙන්න බැරි වෙයි. ඒ සටහන පොඩ්ඩක් ඕනනම් මේවා කළොත් පොතක වගේ හැමෝම එහෙම ලියන්න පුළුවන් වෙන්නේ. එක්සර්සයිස් පොතක් අරගෙන ඒකේ අර විදියට බෙදාගත්තා. දිනේ දාලා එදා ඒ පරයන් අපිට මොන තුනක් කියලා පරයන් තුනයි තියෙන්නේ කියලා. ඒ තුන 1 2 3 කියලා වෙන් කරා. එහෙම නැත්නම් වෙලාව දාගත්තා. ඒකේ තමන් කරනවා නම් පැයයි කියලා දාන්න. නැත්තම් ඉතින් ඉරක් ගහගනවා නේද? කරන්න බැරි වුණොත් මොකක් හරි හේතුවක් නිසා. ඒ විදිහට අවසානට ඉදා දවසේ පැය කීයක් කළාද? ඒ විදිහට අවසානෙට දවස් 10ට පැය කීයක් කළාද කියලා එන විදිහට. හොඳයිද එහෙම? ඒවා බනින්න ගහන්න නෙමෙයි නේද? දඬුවම් දෙන්න නෙමෙයි. Tamanට උනන්දුවක් ඇති. සුදුසුකමක් තියෙනවා නම් කියමු. ඒක අපිට වෙනස් කරගන්න. මොකද හිතන්නේ? පිරිසගේ අදහස්? ಗುಣාලංකාර. හොඳයි එහෙම. නෑ Tamanටම උනන්දුවක් ඇති වෙන්න නේ. හොඳයි. ඒක නුසුදුසුයි කියලා හිතෙනවා නම් මොනවා හරි හේතුවක් කම. මොකද හිතන්නේ? අරණ ගවී කියලා. හොඳයි. ආනන්දය. හොඳයි නේ. මේ පරයන්ක වෙලාවල් තමන්ට කොහොමද කරගන්න පුළුවන් කියලා මේ පොඩ්ඩක් කතා කරගමු එහෙනම් නේ. කොයි කොයි වගේ වෙලාවල්ද පරයන්ක වලට දාගන්නේ කියලා. බලකිරීමක් නැහැ. තමන්ට පුළුවන් නම් ඒ තැන්වල ඉතින් උපරිමයෙන් යෙදෙන්න උත්සාහවත් වෙන්න නේද? අසනීපයක් නැත්නම් ඒක කරන්න. උදේ එතකොට කොහොමද? උදේම විලාවලෙන්. එහෙනම් හතරමාර පහමාර පරයන්කයක් තියෙනවා. එයාද පටන් ගත්තා. මේ අවදි වෙන්න හිටියනම් මේ දවස්වල ටිකක් කල් ඇතුව අවදි වෙන්න පුරුදු වෙමු එහෙමනේ. ඒතරේ පොත කෙරෙන කලක් කමක් නැහැ. ඉතින් ඊ අරක මේ භාවනාවට පොඩි වෙලාවක් අපිට වින් කර ගන්න පුළුවන්. ඒතකොට ටිකක් කලින් අවදි වෙලා මේ දවස් ටිකේ එහෙම හොඳයිද?
හතරට කරලා පහයි කාලට වගේ නැත්නම් සං 5:45 කරන්න
පුළුවන්.
ඉතින් 5:45
හරි. එහෙමත් හොඳයි. එහෙම නැත්නම් ඔව් එහෙමත් කමක් නැහැ. නැත්නම් නිදිමතෙන් ඉඳ තියනවා. පොතෙන් පස්සේ කළත් කමක් නැහැ. මොකද්ද කරන්නේ පොත?
ගොඩක් වෙලා පාලි සංස්කෘතිය.
පාලි පොත.
භාෂා කරන්නේ දෙක.
ඒ වෙලාවේ හැබැයි පාලි මතක් වෙයිද දන්නේ ඊට පස්සේ. මෙහෙම වැඩ.
හැමදාම නැන්ද නේද? දවසක්
කරදරයක් වගේ නේ. එහෙමද කියන්නේ? එමුනම් අනිත් දවස්වල පැයක් විතර උදේට කරන්න හරි. උදේට පැයක් අමාරුද? පැයක් සටහන හදාගන්න පොදුවේ කවුරු හරි සටහනක් හදලා හැමෝටම මේ පොත් එහෙමනොත් දෙන්න. ඒ විදිහට සටහන් දාන්න. එහෙම හොඳයි නේ. ඒක අර කට්ටිය ප්‍රෙෂර් කරන්න අපි කරන්නේ. තමන්ටම අර තමන්ගෙම හිතෙන් එතකොට ඇති වෙනවනේ මන් ටිකක් කරලා මදි වගේ තව ටිකක් කරන්න ඕන කියන හැටි නේද? ඒ නිසා එහෙනම් හොඳයි එහෙමනම්. දැන් එහෙත් බලනවා. එහෙනම් මේ කට්ටිය ලකුණු කරනවාලු. ඊට පස්සේ අපි නම් යෝජනා කළා මේ ටිකන් ටිකක් වෙනස් වුණා මේ තමන්ම ඇවිල්ලා තමන් ආවද නැද්ද කියලා හරි ලකුණක් දාලා අපු වෙලාව ලියන්න. කලින් නම් නැත්තම් විනසවන්නත් කෙනෙක් මාක් කරලා තියෙනවා ආවද නැද්ද කියලා. ඔච්චරම කරන්න ඉතින් පන්නන්න අවශ්‍ය නැහැ නේද? ආමි එකක් නොයේ නෙවෙයි නේද? ආමි කියන්නේ ඉන්සයිටින් අර විදියට ඉතින් තමන් ප්‍රමෝදිතාස් මට ඒ වගේ සටහනක් පොඩ්ඩක් බලන්න පුළුවන් වේවි. පිරිසෙක් කතා කරලා හිමුත් හැමෝටම ගැලපෙන විදියට මේ මේ වෙලාවල් පරයන්ක වෙලාවල් කියලා වෙන් කරගෙන හවස් වරුවේ හිමුනොත් පරයන්ක දෙකකට වගේ කඩන්න පුළුවන් වේවි. හවස් වරුවේ දෙකක් හෝ තුනක් ඒක තමන්ට රෑ පැය භාගයක් විතර පුළුවන් වේවි. විසුද්ධි මාර්ගයෙන් පස්සේ හරි ඊට කලින් හරි අමාරුයි.
බුද්ධ වන්දනාවෙන් පස්සේ සංසාර ලෝක සංසාරේ දෙන්නවත් ආරෙන්නේ තියෙනවා.
හා හා.
ඒක කිවරනකොට අතට තමයි සාමාන්‍ය.
ආ එහෙනම් ඒක ඊට පස්සේ බැරි වෙයි. ඊට
පස්සේ ආ. සාමාන්‍ය සංසාරේ දෙක ඉස්සුනාද තියෙනවා.
ඒ වෙලාවෙ හිමනම් අවශ්‍ය නැහැ.
ඉවත් නැති අයට ඕන නම් පුළුවන්.
මේ වෙලාවක
එහෙම සමහර සං කුටි වල එහෙම අකණ්ඩව පරියන්ක
කරනවා. හරි. එහෙම නොත් වන්දනාවෙන් පස්සේ වුණනම් පැය භාගයක් හරි ඒක බලලා කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න එහෙමත් දාලා තියන්න වෙලාව. එතකොට ඒ වතට සම්බන්ධ වුණාට ඉතින් කමක් නැහැ ඒක ඉතින් ඒ අය ඉතින් වතට වත හරි මොකක් හරි කියලා ලියන්න ඒ වෙලාවේ නේද.
වන්දනාව කරලා තමයි ඒකේ භාවනා වැඩි කරගන්නත් පුළුවන්.
ඔව්. ඒ වෙලාවත් කමක් නැහැ. මොනොත් පැය භාගයක් විතර වගේ භාවනා
කරන කාලේ තමයි
පැය භාගයක් විතර වන්දනාවයි පැය භාගයක් භාවනාවයි ඉන්න කලත් කමක් නැහැ.
දැන් පැයක් විතර වන්දනාව යනවා.
දැන් මේ ගුරුමේ වුණත් උපරිම විනාඩි 35ක් වගේ තමයි වන්දනාව යන්නේ. සාමාන්‍යයෙන් නැත්තම් පැය භාගයෙන් ඉවරයි. වන්දනාවේ කියවෙන දේවලුත් වැඩගත්. නමුත් ඉතින් කමක් නැහැ අර විදියට. ඒකට ගැටලුවක් වෙයිද කගෙන්?
අහලා බලන්න. අපේ අර විවිධවල් වන්දනා නැති හින්දා
ඔයකයි
විවිධ වන්දනා අපේ
දවල් එහෙමත් ඕනනම් විනාඩි 10කින් අතර වගේ නැවුණා වන්දනාවක් කරලා හැමෝම හරි එහෙම වුණත් හොඳයි නේද? මේ කෙරුවන් ගුණ සජ්ජායනාවක් එහෙමත් වෙනවනේ එහෙම කරලා විනාඩි 5කින් 10කින් ඉතින් ඇති එහෙම කරන එකත් හොඳයි පරයන්කේ පටන් ගන්න කලින් එක පොඩ්ඩක් එහෙම සටහන හදන්න මේ මෙච්චර වෙලාවකින් වෙලාවක වන්දනාවක් අපි කරනවා දැක්කගෙන යන්න. ඊට පස්සේ දවල්ට මොනවා හරි දහම් කරුණු සාකච්ඡාවක් කරනවා නම් අපේ ඇත්තටම අදහසක් තිබුණා මේ දැන් පැවිද්දට වැදගත් වෙන සූත්‍ර දේශනාවක් වගේ දවල් කාලේ එහෙමක හොඳයි කියලා හිතනවා. කෙටි සූත්‍ර සාකච්ඡාවක් වගේ හොඳයි එහෙමනේ. විශේෂ දෙයක් නැත්නම් ඉතින් අපිට ටික වෙලාවක් ඉඳලා යන්න පුළුවන්. මේ දවස්වල හරි මංගල සන්නාන්සේ වඩින වාහනේම මාත් වඩින්න තමයි හිතන්
ඉන්නේ.
අපිට සන්නාන්සේ මතක් කරලා මතකද
භාවනාව
ගැන සම්පූර්ණ කරන පෞද්ගලිකව කතා කරන්න පුළුවන් නම් ඒක ගන්නත් එක්ක. ඔව් එහෙම අදහසක් තියෙනවා කොහොමද? එහෙම කතා කරන අදහස. අද පළවෙනි දවසේ නිසා ඉතින් අපි එච්චර එහෙම මෙයා කරගත්තේ නැත්තේ. තව යෝජනා මොනවද තියෙන්නේ කියලා ඔය කතා කරන්න අවස්ථාව හදලා දෙන්න. ඒ වෙනකන් මේ ටික අපි කරගෙන යමු නේද? දැන් ඔය කතා කරත්
අපිට පුළුවන් දැන් දින 10 වැඩතරම් දී සාන්නසේ දවස් 3ක් වඩින්නනේ.
ආ.
ඒකත් වේක පැය භාගයක් වගේ මෙහෙම සම්මුහ වේක කියලා සම්මත අපිට මේ මෙන්නම් කමතහන් ටික සාන්නසේ පොඩ්ඩක් කර්මස්ථාන 40ම හරි ගමන්නේ අපිට අවුරුද්දක් ගියත් ගමන්නේ නැහැ. අර ටික ටික
සාන්න විස්තරය
විස්තරයක් කරන්න පුළුවන් නම් විදර්ශනා ඥාන ඒ ටිකත් එක්ක අර දැන් උත්පත් වලත් නැති ප්‍රායෝගික වෙන ගැටලු පොතේපතේ
එහෙම තැන්නක් ගොඩක්
කොහොමද ඉස්සර බලාගත්තේ
කියන්නේ ඒ වගේ ගැටලු තැන්නක් ගොඩක්
ඉස්සර සාන්නක පියාද සාන්තල කියන දේවල්
එහෙම තැන්නක්
ඊකාරයෙන් තියෙන පොඩි පොඩි කරුණු
එහෙම තැන් තියෙනවා. ඉස්සරහදී අපි විශේෂයෙන්ම ආනාපාන සතිය වගේ ගැන කතා කරද්දී ටිකක් එතකොට මේ නිමිති පහළ වීම සම්බන්ධ ඒවා එතකොට අඳුනගන්නේ කොහොමද? මොන මොන අවස්ථාවලදීද මේ නිමිති පහළ වෙන්න පුළුවන්නේ? එතකොට අපි මේ ආලෝකය සහ නිමිති කියන්නේ මොනවද? එතකොට ඒ වගේ වෙනස්කම් මොනවද? මේ දේවල් ටික පැහැදිලිව කතා කරන්න ඕනේ. ඒ වගේ නම් කියවුණු තැන් අපි එකතු කරලා සටහන් දාලා ඉමත් තියෙනවා. යම් මට්ටම
එතකොට පොදුයි සම්හංස දේශනා කරලා ඊට පස්සේ හැමෝටම පෞද්ගලිකව හම්බෙන්න පුළුවන්.
මේ වගේ යෝජනා තියෙනවා කියමු තව නේ. ඔය
ඉලක්කය සම්සු ධ්‍යානයේ ගැනීම අවබෝධයේ මහ සම්මත.
මේ දේවල් ඇත්තරම දැන් කරගෙන යද්දි ගොඩාක් දැන් ඒවා ගැටලු වෙනවා. දැන් සමහර විට Tamanට පොඩි හසුවක් ආවම හිතෙන්න පුළුවන් ධ්‍යානයකටපත් උනන් දන්නේ නැහැ කියලා. ඒවා විනිශ්චය කරගන්න පුළුවන්. ඒවා ඒ වගේ අත්දැකීම් ලැබුණාම අපි කතා කරමු මේ. මොනවා හෝ අත්දැකීමක් ලැබුණම ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමුකෝ. එතකොට තේරුම් ගන්න පුළුවන්. සමහර විට දැන් වෙන දේ තමයි සමහර විට පොඩි අත්දැකීමක් ලැබිලා හිතනවා තමන් ලොකු තැනකටපත් උනායි කියලා. මොකද කලින් ලැබිලා නැති අත්දැකීම්නේ. ඒ නිසා හිතෙනවා එහෙනම් මේ ධානයක් වෙන්නේ නැති කියලා. සමහර විට ඒක අර පරිකර්ම සමාධි අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට දැන් හිතේ ලොකු පහසුවක් ඇති වෙලා තමන්ට අත්දැකපු නැති ආලෝකාදියක් පහළ වෙලා සමහර විට ඇති වෙන්න පුළුවන්. ඒ තැනක කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ ධානය මට්ටම අද්ද ධර්මය කියලා විල දැන් ගුරු ස්වාමීන් වහන්සේට මතක් කරනවා. කිව්වම ඉතින් ගුරු ස්වාමීන් වහන්සේ ඒක මේ ධානය කියලා කිව්වේ නැත්නම් සමහරට හිත ටිකක් නොසතුටු වෙන්නත් පුළුවන්. මට මේ තිබ්බ தත්තේ එච්චර මේ ස්වාමීන් වහන්සේට තේරුනේ නැහැ කියලා සමහර විට හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මේක තියෙනවා ඒක උන්වහන්සේට තේරුන්නේ නැහැ කියලා සමහර විට හිතන්න පුළුවන්. ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕන. තමන් භාවනාවක් කරද්දිත් ඉතින් තමන් මේ දේවල් කරන්නේ අර කවුරුත් ඉස්සරහ කැපී පෙනෙන්න හෝ අනිත් අය ඉස්සරහ තමන් ධානලාභියෙක් කියන එක මෙයා වෙන්න නෙවෙයි. තමන් මේ දේ කරන්නේ තමන්ගේ නිවන් මාර්ගයේ ඉස්සරහට යන්නනේ. ඒ නිසා ඉන්නතත් තමන්ට යම් අත්දැකීමක් ලැබුණා නම් ඒක තමන්ට තියේවි නේද? එහෙම නැතුව අපි හිතමුකෝ තමන්ට ඇත්තටම නැති තත්වයක් ගුරුවරයා ප්‍රශංසා කළා කියලා ඉතින් වැඩක් නැහැ. ඒක මොකද විභාගයක් පාස් වෙලා රැකියා ගන්න යනවා වගේ වැඩක් නෙවෙයිනේ මේක. ඒ නිසා හැමෝම ඉතින් උනන්දු වෙන්න ඕන. සැබෑ ප්‍රතිඵල සැබෑ අත්දැකීම් හොඳට ශක්තිමත් වෙති කරගන්න. එහෙම නැත්නම් දහමේ කියවෙනවනේ දැන් අදිමානය කියලා කියන්නත් බෑ. සමහර දේ මාර්ග ඥාන ඵල ඥාන ප්‍රකාශ කිරීම ක්‍රම කීපයක් නිසා වෙන්න පුළුවන්. අඥානතාය උමතුකම නිසා, චිත්ත විච්ඡේපය නිසා, ඒත් එක්කම ලාභ සත්කාර බලාපොරොත්තු වීම. ඒ වගේම ඇත්තටමත් වෙන්න පුළුවන්. මේ විදිහට ක්‍රම කීපයක් නිසා ඒක වෙන්න පුළුවන්. තව සමහර තැනක ඇත්තටම ඒ කෙනා ප්‍රත්‍ය බලාපොරොත්තු වෙන. එහෙම නැත්නම් තව කෙනෙක්ගේ ප්‍රශංසා බලාපොරොත්තු වෙන එහෙම කියනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් අපි ඒ ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම තියෙන தத்துவයක්ද? දැන් අපි සමහර අවස්ථාවල් වල මේ සමහර අද්දකීම් දෙබෙද්දි මේක ඇත්තද කියලා තහවුරු කරගන්න මූණ වහගෙන පාතන්න ඕන. එහෙම නැතුව නැති දෙයක් අපි තියෙනවයි කියලා තේරුම් ගන්න හැන්නේ නේද? එහෙම වක්‍රව කිව්වොත් සමහර විට ශික්ෂාපද වලට බලපාන්නේ නැති වෙන්නේ නැති නැහැ. සමහර විට වක්‍රව කිව්වත් ඇතැම් ශික්ෂාපද කැඩෙන්න පුළුවන්. ඊට වඩා ඉතින් අකුසලයේ Tamanට නේද? ඒ නිසා තමන් රවටා ගැනීමක් නේ. ඒ නිසා ඉතින් අපි තමන්ට අවංක වුණොත් තමන්ට දියුණුවක් ලබන්න පුළුවන් නේ. ඉතින් තමන් මේ විදිහට කටයුතු කළොත් ඉතින් අනිවාර්යයෙන්ම දියුණුවක් ලබන්න පුළුවන්. බයි ඉතින් මේ විදිහට අපි කරගෙන යමු නේද? දැන් ඒ කාලේ ත්‍රිපිටකය කටපාඩමින් දරාගෙන ආවි. ඒ නිසා වගකීමක් තියෙනවා මේ ත්‍රිපිටකය පාඩමින් දරාගෙන යන්න. දැන් අපිට කාටවත් එහෙම වගකීමක් තියෙද? දැන් කවුද දීඝනිකාය දිගට පාඩම් කරන්න වගකීම තියෙන්නේ මෙතනින්? එහෙම කවුරුත් ඉන්නවද? එහෙම කවුරුත් නැහැ. ඒ නිසා ඉතින් එතන ග්‍රන්ථ පලිබෝධය කියලා තියෙන්නේ. ඒ නිසානේ අර කියලා තියෙන්නේ මජ්ක්‍ධිම බානක දේව ආචාර්යයන් වහන්සේගේ කතාව කියලා තියෙන මතකයි. මේ මලිය දේව මහරහතන් වහන්සේ ළඟට වඩින්නේ කමඨහන් ගන්න. බුදුන් වහන්සේට මජ්ක්‍ධිම නිකායේ කටපාඩමින් දරාගෙන යන්න වගකීම තිබුණා. ඒ කාලේ පොත් නැහෙනේ. ග්‍රන්ථාරූඪ වෙලා නැති කාලේ. බුද්ධ වර්ෂ 200 ගණන් මතක විදිහට මලිය දේව මහරහතන් වහන්සේ වැඩ සිටියේ. 200. ඉතින් ඒ කාලේ පොත්වල ලියවිලා නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක කටපාඩමින් දරාගෙන යන්න ඕන. ඉතින් ඒ වගේ අවස්ථාවක ඉතින් ඒක ඵලිබෝධයක් Tamante ඒක වගකීමක්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඉතින් ඒ වගේ එකක් තමයි ග්‍රන්ථ ඵලිබෝධය කියලා කියන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් දෙයක් ගැනීම එහෙම ඵලිබෝධ වෙන්නේ නැහැ. දැන් දහමක් අපි කරන දේවල් බොහෝ විට යන්නේ ධර්ම ශ්‍රවණයක් කියන වගේ මට්ටමකට. අර වගේ ත්‍රිපිටකය වගකීමක් විදියට ගැනීමක් නෙවෙයි. පැහැදිලිනේ. දැන් අපිට මොනවා හරි අමතක වුණොත් ආපහු පොත බලා ගන්න පුළුවන් නේ. දැන් පොත්වල ලියවිලා තියෙන නිසා නේ. ඒ කාලේ එහෙම බෑ. අමතක වුණොත් ආයි ගුරුවරයා ළඟට ගිහිල්ලාම අහගන්න වෙනවා. මේ සමහරට ගුරුවරයා ඉන්නේ දකුණේ, ශිෂ්‍යයා ඉන්නේ අගේ. සමහරට අමාරුයි. ඒ නිසා තමයි මේ කාලේ දැන් පෙළ විතරක් නෙමෙයි අට කතාවක් දරාගෙන න්‍යාවි කටපාඩම. ඒකට ලේසි නැහැ. ගොඩක් අමාරු වැඩක්. පෙළ විතරක් මතක තියාගන්නත් හිතලා බලන්නකෝ. දැන් මේ මජ්ක්‍ධිම බානක දේවාචාර්ය මහත්මයා මේ ඉතින් මජ්ක්‍ධිම නිකාය දරාගෙන ආවයි කියන. ඉතින් මුළු සූත්‍ර සියල්ලම සූත්‍ර 152ම අටුවාවත් එක්ක එතනදී අහන්නේ මතක් කරන්නේ අර දැන් මූල පණ්ණාසකය ඉවර වෙද්දී ඊළඟට මජ්ක්‍ධිම පණ්ණාසකේ මතක් කරගන්න වෙනවා. මජ්ක්‍ධිම පණ්ණාසකේ ඉවර වෙද්දී උපරි පණ්ණාසකේ මතක් කරගන්න වෙනවා. ඒක ඉවර වෙද්දී ඊළඟ අවුරුද්දේ ආපහු ආයේ මූල පණ්ණාසකේ පටන් ගන්න කාලේ හරි. ඒකට ඉතින් භාවනා කරන්න කාලයක් තියෙනවද කියලා මලියදේව මහරහතන් වහන්සේ අහන්නේ. ඉතින් ඒ වගේ කාට හරි තියෙනවා නම් කියමු බලන්න. ඒ වගේ මොකක් හරි ඔක්කොම වගේ කියවන්නේ නැහැ දැන් කාලේ නේද? ඔව්. ඒ නිසා ඉතින් දැන් සාමාන්‍යයෙන් මේ දහම් පොතක් ඉගෙනීම කියන එක ඉතින් ඇත්තටම ධර්ම ශ්‍රවණයේ මට්ටමකට වගේ යන්නේ. දැන් සුද්ධි මාර්ගය අපි ඉගෙන ගන්නවා කියමුකෝ. ඉතින් ඒක ඇත්තටම නිසා ඉතින් අපිට ඒක කටපාඩමින් මුළු ඔක්කොම දරා ගන්න කියලා එකක් නැහැ. කරුණු ටික දරා ගන්න ඕනේ. ඉතින් ඒක ධර්ම දේශනාවක් කරද්දී අපි ඒ කරුණු ටික දරා ගන්න ඕනේ නේද? මේ ටිකේ ඉතින් අර ටිකක් බර වගේ දෙනින ව්‍යාකරණ කොටස් එහෙම තියෙනවා නම් ඒවා ටිකක් හෙමින් කරමු නේද? ඒ වගේම අමාරුවෙන් ඉඳලා තියෙනවා. ඒවා ටිකක් හෙමීට මේ දවස් 10යි වැඩි බරක් නොවන විදියට ආයතනයේ ද කරන්න පුළුවන්. පාලි පොත් ඊරින්න විනේවා ඉතින් කොහොමත් ඉච්චර බරක් දෙන්නේ දැන් කියවන පොතක් උනත් තියෙනවනම් ඒක උනත් එච්චර මොකක් හරි පොතක් කියවන්න පටන් ගත්තයි කියලා පාලි පොත පරිවර්තනයේ පුරුදු වෙන පොතක් හරි ඒ වගේ වුණත් එච්චර බරක් දෙන්නේ නැහැ. ඒකෙන් පාලි බෝද කියලා සලකන්න අවශ්‍ය නැහැ. නමයි 20යි නේ. වින මොනවද ගැටලු තියෙන්නේ? පොත ඉස්සරහට කරගෙන යද්දි තව මොනවද වෙන්න ඕන හිම කියලා ප්‍රමෝදිතාවස් මොනවද යෝජනා හිම තියෙනවද? එතකොට ඒ ලකුණු කරන පොත කවුද බලන්නේ? කොහොමද හොඳ
වාර්තාවත් අරගෙන
හැමෝම කැමතිද එහෙම? කමක් නැහැ.
එහෙමත් කමක්
නැහැ. තරන් ඉන්න අපිට ඉතින් ඔක්කොම බලන්න වෙලාව මදි විඳන්නේ නේද? කමක් නැහැ. ඉතින් අපි දල වශයෙන් බලන්න. ඒක එහුණා නාරදයන්ම. ඊගෙන සැලකිලිමත් වෙන්න අපි තුමුකෝ කාට හරි අසනීප තත්ත්වයක් හරි මොනවා හරි ඒවා ලියලා තියෙන්නේ. ඒවා දැන් අපිට ඒකට පිළියම් කරන්න සමහර ඒවාට බැරි වෙයි. සමහර ඒවාට අපිට පුළුවන් වෙයි. උපදේශයක් දෙන්නේ වගේ එකක් නේ. එනතු කාට හරි අසනීප තත්ත්වයක් එහෙම තියෙනවා නම් ඒවට ප්‍රතිකාර ගන්න ඕවා ඒවා නාරද ආස්මත් එක්ක ඉතින් කතා කරගන්න නේද? මොකුත් නැද්ද? ඒකට අපි අර භාවනාවක් කරගැනීමේ වැදගත්කම ඒවා ඉතින් තමන් හිතලම ඒ ටික තේරුම් ගන්න ඕන. දැන් සුද්ධි මාර්ගයේ කීවද්දි එහෙම තේරෙන්නේ නැතිනේ. තමන්ගේ හිත සකස් කර ගැනීමේ තියෙන වටිනාකම නේද? ඉතින් එහෙම නැත්නම් අපි මොන දේ කළත් වැඩක් නැහැ. දැන් අපි දන්න ඕන තරම් සිදුවීම් තියෙනවා. හොඳට ඉගෙන ගත්තයි කියන, හොඳට භාවනා කළයි කියන සමහර සාන්නාන්සලා කාලෙකින් සිවුරු ඇරලා ගින් තියෙනවා. ඒ අර තව සමහරු හොඳටම භාවනාවත් කරලා හොඳට කිව්වට මේ දැන් ඒකෙන් අදහස් කරන්න එපා මාර්ගපත ඵල මට්ටම නෙවෙයි. එහෙම වුණ කෙනෙක්ට ඒක වෙන්නේ නැහැ. දැන් විපස්සනා ඥාන උනත් හොඳටම ශක්තිමත් කරගත්ත කෙනෙකුට ලේසියකට මේ දේවල් අපහු වෙටෙන්නේ නැහැ. මාර්ගඵල මට්ටමක් කොහොමත් වෙන්නේ නැහෙනි. ඊට මෙහා ඉතින් සමහරෙක් ඇත්තටම භාවනාව කරගල දෙකින් නොලැබිලා වෙන්න ආරංචි සමහර දේවල් නම් ඒ වගේ. ඒකට ඒ නිසා සමහරෙක් උපවිදි වෙලා තියෙනවා. ඉතින් සමහරු දෙකම කරගත්තු අයත් ඒ වගේ අවස්ථා තියෙනවා. ගිනීමත් කරලා භාවනාවත් යම් මට්ටමකට කරලා හැබැයි ඉතින් ඒකේ අර කලින් කීවා වගේ තමයි. ඉතින් හොඳටම ශක්තිමත් භාවනාව කරලා නෙවෙයි. මේ සමාධි දැන් විසුද්ධි මාර්ගයේ කියවද්දි තේරෙන්නේ නැති දැන් සමාධිය වුණත් හොඳටම චක්කම්බන ප්‍රහාණය ගැන විස්තර කරන තැන එනවනේ. කොහොමද එතන කියන්නේ පෞරචිත්ත ආත්ම සමහරෙකුට දවස් ගාණක් සති ගාණක් ඇතැම් විට අවුරුදු 60 60ක් සමාධියෙන්ම කෙලස් විස්කම්බනේ වෙලා තිබිලා තියෙනවා. මේ අවස්ථාව ගැන අර කියන්නේ තමන් මාර්ගඵලලාභී කියලා හිතාගෙන හිටියේ ගුරු ස්වාමීන් වහන්සේ ගැන හිම උදාහරණ කතා කියනවා. ඉතින් ඒ වගේ වෙන්න පුළුවන්. මේ විස්කම්බණය වීම, කෙලෙස් විස්කම්බණය වීම ඉතින් ඒ සමාධියේ ශක්තිය අනුව ප්‍රබලව වෙන්න පුළුවන්. ඇතැම් කෙනෙකුට පැය ගාණක් කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. තව කෙනෙකුට සති ගාණ දවස් ගාණ සති ගාණක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට දැන් පරයන්කෙන් නැගිට ගමන් මොකක් හරි දැක්කම කේන් තියෙනවා නම් මොකද හිතෙන්නේ? සමාධිය හොඳටම ශක්තිමත්ද? සමාධිය ශක්තිමත් නැහැ. සමහර විට රැවටිලායි ඉන්නේ සමාධිය තියෙනවායි කියලා. දැන් එතන කේන්තිය කියන්නේ අනිත් අය එක්ක රණ්ඩු වෙන්න ගහගන්න යන මට්ටමේ කේන්තියම නෙවෙයි. පොඩි කේන්තියක් වුණත් සමාධියට පරිබෝධයි. නීවරණ නොවන ද්වේෂයක් නැහැ. ලෝභ හිත් තියෙනවා නීවරණ නොවන. කාමච්ඡන්දයට අයිති නොවන, කාමච්ඡන්ද නීවරණය නොවන ලෝභ හිත් තියෙනවා. හැබැයි ද්වේෂ හිත් නීවරණ නොවන ද්වේෂයක් නැහැ කියලායි කියන්නේ. ඒ නිසානේ දැන් බ්‍රහ්ම ලෝකවල ද්වේෂ හිත් දෙක නැහෙනේ. ලෝභ හිත් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඒ ද්වේෂ නීවරණයක්. ඒ නිසා ඉතින් අපි ඒ ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕන. දැන් අපි යන ගමන් පිණ්ඩපාති වඩිද්දි ගලක කකුල හැපෙනවා. කේන් තියනවා මේ මොන කරදරයක්ද මේක හරියට සමතලා කරලා නැහැ කියලා එක්ක ඒ කරපු අය එක්ක ගැටෙනවා. මේ නැත්තම් අර ගලත් එක්ක ගැටිලා සමහරට ඒක ගලවලා විසි කරනවා නේද? ඒකලවට ඒකට ආපහු පයින්යක් ගහලා කකුලත් උයාල කර ගන්නවා නේද ගැටිලා. ඉතින් ඒ වගේ ද්වේෂයක් ඉතින් ඇති වෙන්නේ නැහැ. ඒවා දැන් ඒවා ඕලාරික ද්වේෂ. ඒ වගේ දේවල් හොඳට සමාධිමත් කෙනෙක්ගෙන් වෙන්නේ නැහැ. එතියා දැන් අපි හිතමුකෝ කේන්ති ගිහිල්ලා අතපය නොසරුප් විදියට හැසිරවීමක් එහෙම දෙයක්වත් වෙන්නේ නැහැ. ගමන කරන විදියයි දැන් අපිට අඳුර ගන්න පුළුවන් යම් මට්ටමකට නේද? කෙනෙක්ගේ ඉරියව් වලින් මේ කෙනාගේ මේ වෙලාවේ කොයි වගේ හිතක් පවතින නැද්ද කියලා 100%ක් නැතත් යම් මට්ටමකට අනුමාන කරන්න පුළුවන්. ඒ නිසා අපි ඒ ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපි සමාධිය දියුණු කරනවා කියලා කියන්නේම වෙනමකොත් නෙවෙයි, මේ නීවරණ යටපත් කිරීමමයි. ඉතින් නීවරණ යටපත් වෙද්දී සමාධිය උපදිනවා. ඒකට බලෙන් අමතුයෙන් දෙයක් කරන්න කියලා දෙයක් නෙවෙයි තියෙන්නේ. නිරන්තරයෙන් නීවරණ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඉතින් ඒකෙදී අර ප්‍රබල කෙලෙස් ටිකක් තමයි ආත්ම සංඥාදිය. දැන් අපි ගැටීම් ඇති වෙන්නේ වුණත් අනිත් දේවල් වෙන්නේ වුණත් අපේ අර ආත්ම සංඥා ආදී තදින් කිරීම් ටිකක් කටයුතු කරගෙන කිරීම් ටිකක් කරන්න ඕන. දැන් ආත්ම සංඥා ටිකක් අඩු වෙන්න නේද? ඊගෙනත් සැලකිලිමත් වෙන්න ඒ නිසා දැන් අසුවල්ලු මට මෙහෙම කළා. මම එහෙම දේවල් ලබන්න සුදුස්සෙන් නෙවෙයි. එහෙම කියලා හිතනවා නම් ඒ වගේදී ඉතින් තමන්ගේ නීවරණ වැඩෙනවා. මාන්නාදී කොහොමත් එහෙමයි තියෙනවා. ඒක නැති වෙනවා. සෝ ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ගැටීම් නැති වෙන්නේ අපේ අර ආත්ම සංඥා ආදී වැඩිකම නිසානේ. ඒ නිසා ඉතින් ඒ අනාත්මය ටිකක් තමන්ට ජීවිතයට හුරු වෙන විදිහ මානසිකාර ටිකකුත් ඒ අතරේ කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට හොඳයි ඔය පටිච්ච සමුප්පාදයේ සම්බන්ධව මෙනෙහි කිරීම ටිකක් කරන එක. එතකොට කීවලා ඇති නේද කොට දෙනෙක් පටිච්ච සමුප්පාදයේ සම්බන්ධව. එතකොට හේතුඵල ගැන දල වශයෙන් අවබෝධයක් හරි අඩුම. අපිට පටිච්ච සමුප්පාදයේ ගැන ගැඹුරු අවබෝධයක් නැතත් දැන් අභිධර්මයේ මුල් කොටස් ටික කරානේ නේද? දැන් චෛතසික සංප්‍රයෝග සංග්‍රහණය ඒ ටික එහෙම කරානේ නේද? ඔගොඩ දෙනෙක් කරලා තින්නේ. එතකොට ඉතින් තේරෙන්න හිතක්. එතකොට විපාක හිතක් කියලා කියන්නේ කලින් කරපු කර්මය තමයි ඒකේ එක හේතුවක්. හේතු ගොඩක් තියෙනවා. එතකොට අපි හිතමු සද්දයක් ඇහුණා නම් අපිට කවුරු හරි බනිනව ඇහෙනවා. ඉතින් ඒ වෙලාවේ අපි කල්පනා කරන්න ඕන මේක එතකොට විපාක හිතක්. කලින් කරපු කර්මයක විපාකයක්. එතකොට හේතු ගණනාවක එකතුවක් තමයි මේ සද්දය ඇහුණා කියන්නේ. නේද? ඒ බාහිර සද්දයත් එක හේතුවක්. ඊට පස්සේ අපේ සෝත ප්‍රසාදය තව හේතුවක්. එතකොට ඒ කියපු කෙනත් ඉතින් එක හේතුවක්. ඉතින් ඒ ඔය කිසි දෙයක් නিত্য දේවල්ද? ඔය මොනවා හරි ඒ සද්දය නিত্যයිද? විතුංග ඒ බැනපු කෙනාගේ හිත නিত্যයිද? බැනපු කෙනාගේ හිත ඒ කස්සය ප්‍රත්‍යයයි. ඉතින් ඒ කිසිම දෙයක් ඒ ප්‍රත්‍ය ධර්මත් එහෙම නැත්නම් හේතු ධර්මත් නিত্য දේවල් නෙවෙයි. වෙනස් වෙන ධර්ම. ඒතකොට මේ ඵල ධර්මත් නিত্য දේවල් නෙවෙයි. ඉතින් ඒවත් වෙනස් වෙලා යන ධර්ම. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධ. ඉතින් හේතු නැති වෙලා යද්දි මේවත් නැති වෙලා යනවා. ඉතින් අපි මේකට ගැටෙන්න දෙයක් නැහැ. මෙතන මේ බැනපු පුද්ගලයෙකුත් නැහැ. ඒක බැනුම අහපු පුද්ගලයෙකුත් නিত্য කෙනෙක් නැහැ. ඒ අර හේතු ටිකක් දැන් නිරුද්ධ වෙලා ඉවරයි. දැන් ඒ දැන් අපි අහලා ඉවරයි කියන්නේ දැන් ඒ ඵලයක් නිරුද්ධ වෙලා ඉවරයි නේ. දැන් අපි දැන් අර අපි මෙහෙම එකක් අපිට ඇහුණා කියලා හිතද්දි ඒ සද්ද රූප ආදියත් නිරුද්ධ වෙලා ඉවරයි. තේරුණා නේද? ඒ විදිහට අපි කල්පනා කරද්දි එහෙමනම් ගැටෙන්න දෙයක් නැහැ නේ මෙතන කියලා අන්න කල්පනා කරන්නේ. එහෙම කරද්දී අන්න අර අපේ ආත්ම සංඥා ආදියත් ටිකෙන් ටික එකවර නෙවෙයි ටිකෙන් ටික තුනී වෙන්න ගන්නවා. අපි මේ විදිහට කල්පනා කරද්දී හේතුඵල සම්බන්ධතාව ගැන අධ්‍යයනය සිහි කරද්දී ගොඩක් ඒ නීවරණ ඉස්මතු වීම අඩු වෙනවා. නීවරණ ටික ටික යට යනවා. ඒකට අපිට පහසුවෙන් භාවනාව කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මූලික කරුණු ගැන අවධානය තියාගන්න. හරියට නේද? තව ගැටලු තියෙනවද මොනවා හරි? ඔව්, ඇත්තටම ඉතින් හිතේ දැන් අපේ වචන අසංවර වෙලා තියෙන්නේ. වචන අසංවර වෙලා තියෙන්නේ හිතේ අසංවරකම නිසානේ. හිත සංවර කොහොමද දැන් අපි කය වචන දෙක සංවර කර ගැනීම මුලදීත් යම් මට්ටමකට කරගන්න ඕනේ. දැන් අපේ ශික්ෂාපද ඉක්මෙන් නැති මට්ටමට, සිල්පද කැඩෙන්නේ නැති මට්ටමට කය වචන සංවර කරගන්න ඕනේ. ඊට පසුව තියෙන ඕලාරික කායික සහ වාචසික ක්‍රියාකාරකමුත් අඩු වෙලා යනවා. ඊට පස්සේ ඉතින් තව ටිකක් ඒක සියුම් වෙලා හොඳ කය වචන දෙක සංසිඳුණු යෝගාවචරයේ ගිහි වෙනවා. නේද? ඒකට ඉතින් මනස කොහොමද ඒ වෙද්දි ඉතින් සංසිඳිලා නේද? කෘත්‍ය කොටසෙදි කෙරෙන කොටස මදි. ඒ නිසා තමයි ආපහු අපි මතක් කළේ ඒක පිළිවෙලකට අර බුද්ධානුස්සතිය යම් මට්ටමක ඒක අපි ගොඩාක් ගැඹුරටම කෙරෙනවා නෙවෙයි. එහෙම කෙරෙද්දී ටිකක් පසු කාලෙක අපිට ආපහු ඕනම් බලන්න පුළුවන්. දැනට අපි මේ ಗುಣ ටික හොඳට පුරුදු වෙලා යම් මට්ටමකට ටිකක් ශක්තිමත් වෙයි. ඒ කියන්නේ අර පූර්ව කෘත්‍යයේ කියවෙන ඒක නම් ඒ ප්‍රමාණයෙන් නිකන් අපි සජ්ජායනාවක් වගේ කරලා ඊට පස්සේ බුදුගුණ භාවනාව දැන් කියපු විදිහට ඉතිරි කාලේ පුරාවට කළාට කමක් නැහැ. චාර මට්ටමකට යන්නේ එක ගුණයක් අවසානට තෝරාගත්තමනි. එතකන් දැන් එක ගුණයක් තෝරා ගන්න කලින් අපිට මේක විස්තර වශයෙන් අර්ථ වැටහෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ දැනට ඒ පුහුණුව කරන්නේ. ඒ එක ගුණය ගුණය අරගෙන ඒක විස්තර වශයෙන් ප්‍රකට කරගන්නවා. ඊට පස්සේ ওই විදිහට ಗುಣ නමයම අපි පුරුදුණයින් පස්සේ ඊට පස්සේ අපි බුදු ගුණ නවය ආරෝපණය අවසානට එක තමන්ට ප්‍රකටම ගුණයක් තියෙනවනේ. ඒ ගුණය විතරක් දිගට මෙනෙහි කරන්න ගන්නවා. එතකොට තමයි ඒ උපචාර මට්ටම් වලටපත් වෙන්නේ. ඒකටද යන්න තව කල් තියෙනවා. ඒ නිසා දැනට මේ විදිහට අපි මේ විස්තරය හොඳට ප්‍රකට වෙන්න කරගෙන යමු. ඒක ඉතින් ඒක නම් හැබැයි එක්කෙනාගේ එක්කෙනාට වෙනස් වෙනවා. දැනට අපි පොදුවේ ඉතින් මෙහි විවේක තියෙන වෙලාවෙ හැටියට පැය ගන්න ඒ විදිහට කරගන්න. ඊට වඩා කරන්න තමන්ට පුළුවන්කම කැමැත්ත තියෙනවා නම් ඒක වරදක් නැහැ. ඒක ඒ විදිහට කරගෙන යන්න. තමන්ට විවේක වැඩිපුර කරන්න ඒක කමක් නැහැ. නේද? ඒක ගැන මම අපි පසුව එහෙම කතා කරමු. ඒකත් මේ එහෙම කරගෙන ගියාට ඉතින් වරදක් නැහැ. පසුව එහෙම නැත්තම් ඉතින් ඒ ටික නවත්තලා එක දිගට කරගෙන ගියත් ඉතින් ඒක කමක් නැහැ. දැන් ටික කරගෙන යන ටික ඉතින් මේ ටික ටිකක් කරලා තමන් කාලේ වෙලි වෙලාව ඊට පසුව අර විදිහට කරාත් කමක් නැහැ. ඒ ගැන දන්නවා. ඒක කලින් ගොඩ දෙනෙක් කතා කරලා තියෙනවා නේද? ඉරියව් කොහොමද සාමාන්‍යයෙන් ඉරියව් පවත්වන්නේ? ආනන්දායත්ම තැතපෙනී ඉරියව්ව නම් එච්චරම සප්පාය නෑ. නේද? නැත්තම් නේද? අනික් ඉරියව් තුන ඉතින් හොඳයි. නේද? ඉඳගෙන ඉන්න ඉරියව් ඉතින් වඩා හොඳයි. හේතුව අර බාහිර අරමුණු ටිකක් අයින් කරගන්න ලේසියි නේද? ඒ නිසා. අනික ඉතින් ටිකක් අපහසු වෙද්දි ඊට නේද? සක්මනක් කරන්න. ඒ අතරෙත් ඒ බුදු වුණ මානසිකාරය කර කරම සක්මන් කරන්න පුළුවන්. එතකොට මේ ටිකේ ඉතින් අර මේ පිණ්ඩපාතේ වඩින වෙලාවේදී මෛත්‍රී කමඨහන කරන්න කෙටියෙන් දැනට හුරු විදියට අනිත් අයට මෛත්‍රී වැඩිම කරන්න. අනිත් වෙලාවල් වල බුද්ධානුස්සතිය දිගටම කළාට කමන්නේ. අනිත් අපිට නම් ඒ සයඩු සන්නාන්තේලා එහෙම මතක් කරන්නේත් ආනාපානයෙහි මුලින්ම දෙන්නේ. ඒතර ආනාපානය කරගෙන යන අතරෙදී කෙලෙස් පීඩාවල් ඇති වුණොත් චතුරාරක්ෂක භාවනා ටික කරන්න කියනවා. ඒවත් කරන්න කියනවා. එහෙම නැත්නම් ආනාපානයෙන් පටන් ගන්න. එතකොට ඒක අපකදීමත් පුරුදු කරන්න කියලා කියනවා. යනින විලාවිදි හුස්ම රැල්ල අරමුණු කර කර යන්න. ඉතින් ඒක නිසා මේක අපි මේ විදිහට කරමුනේ. ඊට පස්සේ අපි ආනාපානයෙන් පටන් ගමු. මේ ටික ටික කාලයක් පුරුදු කරලා. එහෙම හොඳයි නේද? ඔව්. එහෙම නැත්නම් කෙලින්ම ආනාපානයෙන් පටන් ගන්නවද කවුරු කිද්ද? ඔව්. ඔව් අපි එහෙමනම් මේ කතා කරගත් විදිහට අපි මේ විදිහට කරගෙන යමු නේද? බුද්ධානුස්සතිය මේ විදිහට ඊළඟ දවසේ එනකන් බුද්ධානුස්සතිය ටික කරන්ද තමන්ට මේ අරහන් ගුණය හොඳට ප්‍රකට වුණත් ඊට පස්සේ ඊළඟ ගුණයක් කමක් නැහැ. අත බලාගෙන මේ ටික දැනගන්න පුළුවන්. කියෙව්වම අපේ හැදිරි තැනක් තියෙනවා නම් නාරදාස් මයික් හරි කතා කරලා අගන්න ඕනේ නේද? හරි. වෙන මොනවද ගැටලු එහෙම තියෙන්නේ? භාවනාවට වෙන මොනවා තියෙන්නේ? ඥාති පලිබෝධේ වගේ එහෙම තියෙනවා. මොනවද තියෙන්නේ? පොඩි අයස් මට මොකක්ද තියෙන පලිබෝධේ? මොකුත් නැහැ. කවුද? ඔව්, කට්ටියගේ නම් ඔක්කොම මතක නැහැ අපිට. ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් එහෙම එක ළඟ කුටි තියන තැන් තියෙනවා. කියන්නේ පිරිසක් එකට වගේ ඉන්න තැන් තියෙනවා.
නංගලම්ම අලි සම්පි වෙන්න පිරිසක් මේ. අපි හවස සම්පත් පිළිවිද බෙදාගන්න ඒක කතා කරලා.
හරි.
ඒකට කියන්නේ මෙහි සාධබද්ධියක් අදුවේ. සම්මූහ පරියන්ක තියෙනවා මේ අත්‍යවශ්‍ය තමයි සාමාන්‍ය කරන්නේ.
මෙතන හැබැයි ටිකක් සද්දද තියෙන්නේ. වෙන වැහුණු වගේ තැනක් නැද්ද? ටිකක් වටේ ශබ්ද ටිකක් අඩු වෙන විදිහට. මම
සුදුසුක්ක තමයි තමයි. මේ යකට සුදුසුක් ආස්නේ අඩු වෙන ගමන. දැන් නේද වාහන අරගෙන යන්නේ එකත් අඩුයි.
ඔය එක කට්ටිය තීරණය කරගන්න.
කැමතියි ඉතින් ශාලාවේ වුණ තැනට හරි එහෙම.
එහෙම කමක් නැහැ නේ. අනිත් එක මේ දැන් කට්ටිය පරයන්ක කරනවා කියලා එහෙම පුරුදු වෙන්න එපා. එහෙම වුණොත් අනිත් අයට ටිකක් ටිකක් අර නීවර නැති වෙන්න පුළුවන් නේද? අපි ඉන්න කාලේම මේ මෙද කන්ද එහෙමත් ගොඩක් ඒ වගේ ආවා. ආනන්දස් මට එහෙමත් මතකයි. කට්ටිය ඇවිල්ලා ගොඩක් ඒ වගේ මතක් කරනවා. පියුර හැප්පේ කරිනවා, දොරවල් අරිනවා. දැන් මේවා වුණත් අරිදි සමහරෙකුට දැන් භාවනාවේ ටිකක් හිත සංසිඳීගෙන ඉද්දී ඇතම් විටක මේ වගේ දේවල් ටිකක් වැඩිපුර දැනෙන්නත් පුළුවන්. උට ඊළඟට ඒ තිබුණු සංසිඳීම නෙවෙයි හොඳටම කේන්ද්‍රියන් විදිහට තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් වලට ඒ වගේ චෝදනා ගොඩක් ආවා. අපි ඒ ඉන්ටිචර් ගානක් නැහැ සමහරවිට ජනෙල් අරිනවා. ඒ වගේ නම් සමහරවිට ගැටෙනවා. ඒ නිසා අනිත් කෙනෙකුට බාධාවක් වෙන්න විදියට මොකුත්ම කරන්න එපා. දොරක් අරිනේ ගුණන් දැන්. බොහොම හිමීට. හදිසි වෙලා තේරුම් ගන්න නැහැ. දැන් අපි මේ කරන හැම දෙයක්ම සිහියෙන්නේ කරන්න ඕනේ. වාගේ තුනක් දේශනා කරන්න ඉතින් සතිපට්ඨානය අත් නොහැර කටයුතු කරන්න ඉතින් ඇති ලාභයක් නැහැ. කාලේ ඉතුරු නැයි කියලා ඒ ඉතිරි වෙන කාලේ මොනවා කරන්නද? අපි ඉක්මනට මොනා හරි කරනවා කියන්නකෝ. ඇයි එහෙම ඉක්මනට කරලා මොකද්ද කරන්න තියෙන්නේ? දැන් අපි මොකම හරි පාඩම් කරන්න හරි මොනාට හරි යන්න තියෙනවා කියලා දැන් ඒ දේ කරන්නෙත් මොකටද? හිත හදාගන්නනේ නේද? අන්තිමට දැන් අපි ඒ ටික හදිසියෙන් කරලා කලබලෙන් කරලා අපිට ඒක හිත හදාගන්න බැරි නම් ඉතින් ඒක ප්‍රයෝජනෙයි. සිහියෙන් නුවණින් කරන්ඩ හැමවම උනන්දු වෙන්න. ඒ නිසා මේ දොරවල් අරින එක, දොරවල් වහන එක ඒ වුණා සද්දෙන් නැති වෙන්නේ හිමීට. මේවා කරගන්න. මාතර ලොකුසානන්ත එහෙම නිතර කියන දෙයක් තමන්ගේ ඉරියව් පැවතුම් පුළුවන් තරම් හෙමින් කරන්න. එතකොට තමයි සිහිය පවත්වන්න පුළුවන් වෙන්නේ. කියන්නේ නුවණට හසු කරගන්න පුළුවන්. නුවණට හසු වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ඉතින් තමන්ගේ කරන දේවල් සිහිය පවත්ව ගනිමින් අනවශ්‍ය කලබලයක් නැතුව හෙමීට කරන්න. නැත්නම් පිරිසගේ ඒ ප්‍රශ්න විසඳන්නම අපිට වැඩි කාර්යයක් යයි නේද? මේ චෝදනාව විනේ වුණා. ඒ නිසා තින් අනිත් කෙනෙක්ගෙන් චෝදනාවක් නොලැබෙන විදියට හැමෝම ගයි තව මොනවාද ගැටලු තියෙන්නේ? ඉතින් එහෙම චෝදනාවක් එන්නේ නැතුව කටයුතු කරද්දි තමන් දැන් තමන් හිතාමතා වෙලිය ගණන් ගන්න නැතුව කළොත් තමන්ටත් ඒක අකුසල යන්නේ. ඒකට අනිත් අයගෙත් අර ද්වේෂයට ලක් වුණොත් ඒක හොඳ නැහැ. අනිත් අයගේ මෛත්‍රියට ලක් වෙද්දි තමන්ට යහපතක් වෙනවා වගේ ඒ ද්වේෂයට ලක් වුණොත් ඒකත් තමන්ට නරකට බලපානවා. ඒ නිසා ඉතින් තමන් අර කරන හැම දෙයක්ම අනිත් සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාගේ කරුණාව මෛත්‍රියට පාත්‍ර වෙන විදියට කටයුතු කරගන්න. නේද? එහෙම වුණත් තමන්ට ඒ පැවිදි ජීවිතයේ ඉතිරි කොටස බොහොම හොඳට ශක්තිමත් කරගෙන යන්න පුළුවන් කම ලැබෙනවා. ඒවා තියෙනවා නම් ඒවා ටික ටික අඩු කරගෙන බොහොම සැහැල්ලුවෙන් සතුටින් පැවිදි ජීවිතය ගත කරන්න ඒ විදිහට පිළිවෙලට කරගන්න ඕනේ. අපහු මේ පඩිපෙල් වල එහෙමනම් ටිකක් සද්දෙන්න පුළුවන් නේ මේ වගේ අද. ඒ නිසා එහෙම දුවන්න හොඳ නෑ කොහොමවත් ඈ. බොහොම හිමින් මේ පඩි විශේෂයෙන්ම මේ පඩිපෙල්
මම දැකලා
තියෙනවා. ඒවනම් බොහොම හොඳ නේ නේද? ඒව තියෙන්නේ හොඳ නේ. මොකද මේ ඒක ගැලපෙන්නේ නැහැ දිචු උනාත් කෙනෙකුට. සාමනීර ආයස්මලාටත් ගැලපෙන්නේ නැහැ. උන්සා ඒ පැත්ත අනිවාර්යයෙන්ම සංවර කරගන්න ඕන. එහා පැත්තේ පඩිපෙල පාවිච්චි කරන එක මම හිතන්නේ වඩා හොඳයි එහෙමනම්.
ඉස්සර පාන්සි මෙතනින් අපි ගැලුවා.
මේ දවස් ටිකට මේ දවස් ටිකට මේ ඊන තමන්ට හැම හැමින් යන්න බෑ කියලා හිතනවා නම් එහා පැත්තේ වඩින්නේ හොඳයි. නේද? එහෙම සද්ද ඇහි කියලා හිතනවා නම් එහා පැත්තෙන් වඩින්න. ඒකම පාවිච්චි කරන එක වඩා හොඳයි. මේක ඉතින් වහලම තියෙන එක හොඳයි. එහෙනම් මේ දවස් ටිකට නේද? ඔය තියනනම් ඒක කැඩෙන්නේ මොන නිසාද? දැන් අපේ හිතේ යම් සමාධියක් ඇති වුණා නම් සමාධිය නැති වෙන්නේ මොනව නිසාද? මොනව නිසාද සමාධිය නැති වෙන්නේ? නීවරණ නිසානේ. ඉතින් ඒකට වෙන කවුරුත් වග කියන්න බෑ නේද? නීවරණ ඇතිවීම ගැන අපි සැලකිලිමත් වෙලා නීවරණ ඇති වෙන එක වළක්වන්න ඕන. ඉතිරි කාලේ දැන් දැන් පරයන්ක භාවනාවම විතරක් අපි භාවනාව කියලා හිතන්නත් හොඳ නෑ. පැහැදිලි නේ? ඒ නිසා ඒකයි අපි මතක් කළේ අර අපි අනික් කටයුතු කරන වෙලාවෙදී. කුටියේ ඉනම් මෙතෙන්ද පොතකට ඉන වෙලාවෙදී. ඊට පස්සේ ආපහු වඩින වෙලාවෙදී. ඒ හැමතැනකමත් සිහියෙන් ඒ කටයුතු ටික කරන්න පුරුදු වෙන්න. ඒ කරලා තමන්ට ඉඩ ලැබෙන වෙලාවල් වල පරයන්ක ටිකකුත් කරගන්න. පොත් නැති වෙලාවල් තියෙනවා. ඒ වෙලාවල් වල පරයන්ක ටිකකුත් කරගන්න. ඉතින් විශේෂම දේ තමයි අර නීවරණ නැතිවෙන්න හිමීට හිත පවත්වා ගන්න. ඒකට පුහුණුවක් හැදෙනවා. අපි මේ විදිහට කරගෙන යන්නේක පුහුණුවක් හැදෙනවා. නීවරණ අඩු කරගන්න අත්මස් ජීවිතයේ අනික් කාලේ කොහොමද කෙලස් අඩුවෙන් කටයුතු කරන්න කියන එක. දැන් එහෙම නැතුනොත් පරයන්කේ විතරයි නම් කෙනෙක්ගේ දහම වැඩෙන්නේ. එතකොට හරි වැඩක් නෙමෙයි. දැන් රහතන් වහන්සේ කෙනෙකුගෙත් එහෙම දැන් පරයන්කේ විතර නම් රහත් ගුණය තියෙන්නේ. හිතලා බලන්න. එහෙම නෙවෙයි. පැහැදිලි නේද? ඒ නිසා මේ භාවනාවෙන් ලැබෙන ගුණය මුළු පැවිදිකට කටයුතු කරගන්න ඕන. පැහැදිලි නේ? ඒකකින් භාවනාව කියලා කියන්නේ මොකක්ද කියලාත් අපි තේරුම් ගන්න ඕන. ඉරියව්ව නෙවෙයි, ඉඳගෙන ඉීමේ ඉරියව්ව එහෙම නෙවෙයි භාවනාව කියන්නේ. ඒක ඉරියව්වක් විතරයිනේ. ඉතින් අපි නිකන් හිතමුකෝ කෙනෙක් පරයන්කේ ඉඳගෙන අකුසල් හරි තමන්ට කරපු දෙයක් ගැන ගැටි ගැටි ඉන්නවා. පිටින් බලන කෙනෙක් නම් කියයි අර ආශ්මිතුන් හරි හොඳයි, හොඳට උනන්දුවෙන් භාවනා කරන සමහරට දැනෙන්නෙත් නෑ පැය දෙකක් තුනක් විතර නේද? ඉතින් පැය දෙකක් තුනක් භාවනා කරනවායි කියලා කියයි. හැබැයි අපේ හිතේ ඒ ගුණධර්ම වැඩිලා නැත්නම් ඉතින් හිතෙන් අකුසල් විතර්ක නම් ඇති වෙන්නේ. ඒ නිසා ඉරියව්ව නෙවෙයි භාවනාව, තමන්ගේ හිත පවත්වන විදිය තමයි භාවනාව. භාවේති කුසලේ ධම්මේ ඒතායාති භාවනා නේද? දැන් කෙනෙකුට ඒක නිරුක්තිය නම් දෙන්න පුළුවන් බුදු ධාතුවනේ. ඒ නිසා කුසල ධර්මද අකුසල ධර්මද කියන එක අදාළ නැහැ. භාවීති අකුසලේ ධම්මේ ඒතායාති භාවනා කියලාත් කෙනෙකුට කියන්න පුළුවන්. ඒ නිසා ඉතින් ධාමී විස්තර කරන භාවනාව කියලා කියන්නේ කුසල් ධර්ම වැඩිමනේ. ඒ නිසා ඉතින් තමන් උනන්දු වෙන්න ඕන අනිත් හැම ඉරියව්වකදීම. පරයන්කේ ඉද්දිත් කුසල් වැඩෙන විදිහට කටයුතු කරන්න. අකුසල් වැඩින් නැති වෙන්න. එහෙමද? ඒකනම් අපි ඉතින් කතා කරගන්න ඕන කොහොමද නේද? දවසකට හැමෝටම ඉතින් හැමදාම පොත් නැහැ නේද? විවේක වෙලාවල් එනවා නේද? වෙලාව සුදුසුයි කියන එක නම් Taman තීරණය කරගන්න ඕන. කරලා බලලා සමහරෙකුට උදේ වේලාව හොඳයි. තව සමහරෙකුට හවස හොඳයි. ඒක Taman ටිකක් කරගෙන ගිහිල්ලා බලන්න ඕන. ඒවා අපි පෞද්ගලිකව කතා කරද්දී හැමෝම කතා කරමු. සමහරෙකුට උදේම ටිකක් නිදිමත එනවා. ඒ වෙලාවට නිදිමතයින් වෙන විදියට මොන හරි සජ්ජායනාවක් හරි. එතකොට ඒක නිවන් මාර්ගයෙන් බැහැර දෙයක් නෙවෙයි. අපි ධමයක් නේ ඉගෙන ගන්න, ධමයක් නේ ප්‍රගුණ කරන්නේ. ඒකත් නිවන් මාර්ගයටම අදාළ දෙයක් තමයි. විමුක්තායතන ශීර්ෂ කීයක් තියෙනවද? මොනවද ඒ? ඔව් මොනවද? ඔව් ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය. එතකොට දැන් ඒ නිසා ඒ නිවන් දකින්න මාර්ග, නිවන් දකින්න ක්‍රම දැන් අපිට ධහම ඉගෙන ගනිමින් ඉන්න අතරෙත් මාර්ග ඥාන ඵල ඥාන පහළ වෙන්න පුළුවන්. ධර්මයේ උගන්වන අතරෙත් මාර්ග ඥාන ඵල ඥාන පහළ වෙන්න පුළුවන්. එතකොට ඒක මෙනෙහි කරන අවස්ථාවක, සජ්ජායනා කරන අවස්ථාවකත් මාර්ග ඥාන ඵල ඥාන ඇති වෙන්න පුළුවන්. දැන් බුද්ධ ශාසනයේ මාර්ගඵල ලැබපු අයගෙන් බහුතරයක් දෙනා මේ පරයන්කෙන් භවනා කරන අවස්ථාවේ මාර්ගඵල ලැබලා නෙවෙයි. බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණය කරද්දී දැන් පළවෙනි ධර්ම දේශනාව ධම්මචක්ක සූත්‍ර දේශනාව වෙලාවේදී 18 කෝටියක් බ්‍රහ්මයෝ එහෙම මාර්ගඵල ලැබුවයි කියනවා. එතකොට ඒ කවුරුත් පරයන්ක භවනා කරලා නෙවෙයි. ධර්පිට අර ඒකයි අපි මතක් කළේ මේ භාවනාව කියන එක ගැන ගොඩ දෙනෙක්ගේ තියෙන ආකල්පය ටිකක් වෙනස්. දැන් මේ ඉඳගෙන ඉන්න එක තමයි භාවනාව කියන හැඟීම ගොඩ දෙනෙක්ගේ තියෙනවා. ඒක එහෙම ඇති කරගන්නත් එපා. භාවනා කරනවා කියන්නේ ඒක අවශ්‍යයි. දැන් පරයන්ක භාවනාවකදී අපේ හිත පහසුවෙන් එකඟ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි පරයන්ක භාවනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. දැන් ආනාපාන සතියදී වගේ. නමුත් මේ මාර්ගඵල ලබන්න ඒක විතරක්ම නෙවෙයි තියෙන එකම කාරණාව. ඉතින් අපි අර ඉගෙන ගන්න දේවල් ධර්මයේ වින ඉගෙන ගද්දිත් ශ්‍රද්ධාව ඇති කරගෙන සිහියෙන් ඒ ටික කරගන්න. එතකොට ඒ ටික අනිවාර්යයෙන්ම නිවන් දකින්න උපකාරයි. අනිවාර්යයෙන්ම උපකාරයි. පැහැදිලි නේ? අපි අනිත් එක හැමදාම මේ ටික ඉගෙන ගන්නවන් නෙවෙයිනේ. නේද? ටික කාලයක් ඉගෙන ගත්තම අපිට ගිහිල්ලා විනය පිටකේ ඉගෙන ගන්න ඕන කියන අදහසක් දැනට නැහැ අපිට. ඉතින් ඒ අවශ්‍ය විනිශ්චයක් අපිට දැනගන්න පොතක් බලලා ඉස්සර වගේ නෙවෙයි දැන්. කලින් නම් ගුරුවරයාගෙන් අහගන්න ඕන මනාක්‍රම තිබුණා. දැන් අටුවා ටීකා කියන්නේ ඉතින් ගුරුවරු සමාන නේද? ගුරු ආචාර්ය මහන්සියලාගේ විනිශ්චයන් ටිකනේ තියෙන්නේ. ඉතින් ඒ අනුව අපිට ඒ ටික බලා ගන්න කුසල් හිතින් ඒ ටික කරන්න. අයියෝ මේක මොන කරදරයක්ද ඉක්මනට ඉවර වෙන්නේ නැහැ එහෙම කියලා හිතුවොත් දැන් අර ඉස්කෝලේ අපි විෂයක් ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගන්න එපා දහම ඉගෙන ගන්න. පැහැදිලි නේද? මේ ටික අපි ඇයි ඉගෙන ගන්නෙ? තමන්ට දැන් විනය පිටකේ නම් ඉගෙන ගන්නෙ තමන්ට ඒ සීලය හොඳට රැක ගන්නයි. සීලයේ මොකටද අපි ප්‍රඥාව උපදවා ගන්න. ඉතින් එහෙමනම් ඒකට උපකාරවත් දෙයක් අනිවාර්යයෙන්ම ඒක උපකාරවත් දෙයක් දහම විනය ගැනීම. ඒ නිසා නිතින් කියලා තියෙන්නේ නේද? විනයෝ සංවරත්තාය. සංවරෝ අවිප්පටිසාරත්තාය. අවිපටිසාරෝ පාමුජ්ජත්තාය. ඔය විදිහට නිවන දක්වා මේ පියවර ටික දේශනා කරලා තියෙනවානේ. විනය හැදෑරීම නිවනට උපකාර වෙන විදියනේ. ඒ නිසා ඉතින් ඒ නිසා මේ අපි මේ ධම විනය ඉගෙනීම කියන එක නිවන් මාර්ගයෙන් බැහැර දෙයක් නෙවෙයි. එහෙම හිතුවොත් ඒක ලොකු අකුසලයක්. හිතන්න එපා. ඒ නිසා ඒක ඉගෙන ගන්න එක ටිකක් ඉතින් මුල් කාලේ අපහසු වෙන්න පුළුවන් නේද? සමහරවිට පැවිද්දේ මුල් කාලේ වත් පිළිවෙත් ටිකක් වැඩි. එතකොට ඉගෙනීමටත් කරුණ ටිකක් වැඩි. ඉතින් ටික කාලයක් යද්දී ඒ ටික අඩු වෙලා ඉකට ඉන්න තියෙන්නේ. පැවිදි ජීවිතය කියන්නේ මේ ඉගෙන ගන්න ටික ප්‍රායෝගිකව යොදන එක තමයි පැවිදි ජීවිතය කියන්නේ. ඉතින් ඒ ටික තමයි කර කර ඉන්න තියෙන්නේ දිගටම. එනිසා මේ ඒ ගිනීම ආදී පැවිදි ජීවිතයෙන් එහෙම නැත්නම් මේ බුද්ධ ශාසනයෙන් බැහැර දේවල් එහෙම නෙවෙයි. බුද්ධ ශාසනයේ කියද්දි ශාසන කීයද? ඔව්. පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද. පරියත්තිය කියන්නේ බුද්ධ ශාසනයම තමයි. ඒ නිසා ඉතින් ඒ ටිකත් අපි හොඳට Taman හදාarලා දැනගන්න ඕනේ. නේද? හොඳයි එහෙමනම්. ටිකක් වෙලා ගියා. එහෙනම් ඇති නේද? අපි ආපහු ඊළඟට තව ගැටලු තියෙනවා ඊළඟ දවස්.
දාන්න පස්සේ මොන සුදුලි කරාම
කියන්නේ? අර වාහනේ ගියාද කොහොමද දන්නේ?
තාම සාමාන්‍ය 11 10 අමාර කිත් වෙලා යන්නේ.
නම් කමක් නෑ එහෙනම් පිටිසර ගැටලු තියෙනවා නම් අපි අද ඒ ටික කතා කරමු. ඊටම අපි මතක් කරේ හැබැයි දවල් දාන්න සමහර විට හිට වඩින්න කියලා. ඔව් හිටියත් නම් ගැටලුවක් නැහැ හිටියයි කියලා. ඒ පොඩි වගකීමක් තියෙනවා මේ දවල් ධර්ම දේශනාව කාටද කරන්න තියෙන්නේ කියලා පොඩ්ඩක් මතක් කරන් තියෙනවා. එහෙමනම් අපි සුසන්ත මහත්තයර වගේ පණිවිඩයක් දෙන්න පුළුවන් වෙයිද? මොත් හබරකට සම්මන්ත්‍රිත එද්දිත් මම මතක් කරලා ආවා. හරි. එහෙනම් අපි පසුව කතා කරමු මේ ටික නේ.
සාසනිකම් මේ අමතර ප්‍රශ්න භාවනා ගැන. දැන් මේ ගොඩාක් මේ සාහිත්‍යමින් මහත්ලා මේ ධාතු මහත්ලා ගිලු දැන් දැනුම්
තියෙනවනේ.
මම මේ සත්‍යතාව නම් මන් දන්නේ. මට මේ වුණා කියන්නේ නේද? මාගමකට වදින්න බැරි නේද? ධාතුන් වහන්සේලා ලඟදන සුසුදු කියන.
ඔව්.
තව එකක් තමයි මේ බෝසත් පිළිමේ වදින්න සුසුදු. දැන් මලක් නම් පූජා කරන්න පුළුවන් කියලා හිතෙනවා අර මේ පාටමංගලීහි කතාවක්
කියන. ඒකත් කියනවානේ. මලක් එතන ඉතින් වන්දනා කිරීමක් නම් කරන්නේ නැහැ.
උපහාරයක් නෙවෙයි.
ඔව්. ඉතින් අපිට එතකොට මේ පොදුවේ ඉතින් ආර්ය මහා සංඝරත්නයට වන්දනා කරනවා කියලා වන්දනා කළොත් අපි ඒ පොදුවේ තැන්පත් කරලා තියෙන තැනක නම් වඳිනවා කියන එක හැබැයි මෙහෙම කතාවක් අර දැන් ගොඩක් තැන්වල කියවෙනවා අංජලි කරණීය කියන එක වෙනයි වන්දනාව කියන එක වෙනයි කියන එක. ඒකට කරුණු පේනවා. ඒ නිසා ඉතින් අපි අර ගරුත්වයට අංජලි කරණීය කරන්නේ දැන් ඔය ආපත්‍ති පැත්ත උනත් කියන්නේ ඒ පැත්ත. ඔව්. මොකද අර කියවෙනවා නේ මේ සමහර තැනක උක්කුටිකෙන් ඉඳලා සාමණේර කෙනෙක් ළඟ අර පොටිල ස්වාමීන් වහන්සේගේ කතාවෙත් එනවා. ඉතින් ඒවා වැඳීම් නෙවෙයි.
ළඟත් අර ගුරුවරයා මේ උක්කුටිකෙන්
බැඳගෙන ඔව් උක්කුටිකෙන් හිටියයි කියනවා. ඒ සමහර තැනක් කියනවා ඇඟිලි බැඳගෙන උක්කුටිකෙන් හිටියයි
කියනවා. ධර්ම ගෞරවයේ
ගෞරවයෙන්. ඔව්. උපන්න කෙනා හෝ බාල කෙනාට වන්දනා කළොත් ආපත්‍ය කියන එක විනේනවනේ. ඒතොර ඔය දෙක හැප්පෙනවා වගේ පේනවනේ. අනාපත්‍ති කතාවකුත් එතන කියන්නේ නැහෙනි මෙහෙම මෙහෙම කළොත් ආපත්‍ති නැහැ කියලා. ඒ වයින් පේන්නේ මේ අංජලි කරණීයේදී ආපත්‍ති පැත්තක් නැහැ කියන පැත්ත. ධන ගහලා අර අපි වන්දනා කරන ශීර්ෂයෙන් වන්දනා නොකර ගරුත්වයට අපි අංජලි කරමු. ඒකත් ඒ විදිහටින් කමක් නැහැ මලක් වගේ තියලා ඉතින් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ගුණ සිහි කරාට ඉතින් වන්දනා කිරීමක් නම් ඉතින් කොහොමද කරන්නේ ඒක සුදුසු නැහැ. මොකද බෝසතාණන් වහන්සේ අපිව දැක්කොත් අපිට වන්දනා කරන්න.
තාම කිහිනේ.
ඔව්. අර ඔව් ඔව් අනිවාර්යෙන්ම වන්දනා කරනවා අර. දර කතාවකුත් තියෙන්නේ මේ. ඒක නම් ඉතින් මේ මලියදේව මහරහතන් වහන්සේට. ඒ මලියදේව මහරහතන් වහන්සේ වැඩම කරපු වෙලාවේ දිව්‍ය ලෝකයේට තුසිතේට තුසිතයට නෙවෙයි මතක විදියට මේ සිළුමිණිසයි වන්දනා කරන්න වෙනම කරපු වෙලාවේ එතනදී මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇවිල්ලා වන්දනා කළා කියන එක කියවෙනවා. ඉතින් එතනත් ඒ නිසා ඉතින් බෝසතාණන් වහන්සේ කියන්නේ උපසම්පදාව තියෙන කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා ඉතින් උපසම්පදාව තියෙන කෙනෙක් එහෙම වන්දනා කරන එක සුදුසු නෑ. පින් අනුමෝදන් කරන එක හොඳයි. ඉතින් අපි අද දෙක එකතු කළා කියන්නේ වෙන්දොත් නම් හැබැයි එතන ගිහි කෙනෙක් එතන නැහැ නේද? දැන් නමුත් අරමුණු කරන්නේ ගිහි කෙනෙක් නිසා අනුපසම්පන්න වූ අවන්දියෝ. ඒ නිසා අර පසංග පිහිටවල වැඳීම සුදුසු නැහැ කියන එක තමයි අපි. මෙහෙම අංජලි කරණීය කළාට නම් එවතක් වෙන බව පේන්නේ. එහෙම කළාට වරදක් නැහැ කියලා ගුණේ ගැන සලකලා. කලින් පැවිදි වෙලා ඉඳලා තියෙනවානේ අපි උදාහරණයක් විදියට හිතමුකෝ මෛත්‍රී බෝසතාණන් වහන්සේ. ඒ පරණ පැවිදි ගුණේ සිහි කරලා වන්දනා කළොත් අපිට වෙඩි හිටීනේ ඉතින්. නේද? ඒ එහෙම කළොත් ඉතින් ඒක හිතානුව තමයි බලන්න ඕන. ඒ උදාහරණයක් විදියට අපි හිතමුකෝ කවුරු හරි අපේ වෙඩි හිටි සානංශ කෙනෙක්ගේ රූපයක් තියෙනවා. ඒ සානංශ දැන් ඉපදිලා ඉන්නවා මේ ගිහි කෙනෙක් විදියට මනුස්ස ලෝකේ කියලා හිතමුකෝ. ඉතින් අපි අර වන්දනා කරන්නේ පෙර ජීවිතයේ රූපයට. ඉතින් ඒ වුණාට අරමුණු වෙන්නේ ඒ කිනාගේ ජීවිතය තමයි. ඒක ඉතින් අවතක් නැහැ මොනවා. දැන් ගිහිව හිටියයි කියලා කලින් පැවිදි රූපේටනේ අපි වන්දනා කරන්නේ. එතන අර දැන් අපි ඒ ගිහි කෙනා ළඟ වන්දනා කරනවත් නෙවෙයි රූපයකට මේවා කරන්න. නමුත් කොහොමත් අර පසඟ පිහිටුවා වන්දනා කිරීම ආදී නම් සුදුසු නෑ කියලායි තියෙන්නේ. අංජලි කන කියලා. ඉතින් එහෙම කළාට ඉතින් වරදක් තියෙනවා. අපවත් තුන තනස කෙනෙකුට පසඟ පිහිටුවල වැඳී. ඒකේ නම් අවතක් නෑ. ඇයි ඉතින් ඒ උපසම්පදාව ගැන සලකලා අපි වන්දනා කරා.
ඒ බාලනම් හොඳ නැහැ.
බාලනම් පසඟ පිටුවල වඳින්නේ නැහැ. කෙනෙක් පිටුවල වන්දනා කරන්නේ නැහැ කවුරු. සාමාන්‍යයෙන් අංජලි කරණීය කරනවා. ඒ දේහය වටේ. එහෙම ඒක ඉති වරදන්නේ.
කසර.
එහෙම ඉතින් අවශ්‍ය නැහැ. පිටි කෙනාට පසඟ පිටි වලම ඉතින් වන්දනා කරන්න ඕන. හිත මේ දැන් අලුතින් වැඩි හිටි වුණ කෙනාට. ඒ නිසා ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ.
එහෙනම්
කතා කළාට අපිට ඇවතක් කියන්න බෑ. ඇවතක් කියන්න බෑ. නමුත් ඉතින් ඒක සාමාන්‍ය අපේ සම්ප්‍රදාය එහෙම කෙරෙන්නේ නැහැ. වැඩි හිටි කෙනෙක් ඔව් එහෙම වුණත් ඉතින් දැන් ඉතින් ඒක දැන් අනුප සම්පන්නයි නං. ඉතින් ඒක නා වඳින්න සුදුසු නැහැ. ඒ කියන්නේ එහෙම වන්දනාව ලබන එකත් වැරදි. උන්වහන්සේත් ඉතින් වළක්වන්න ඕනේ තැනක. නැත්තරම් දැන් මේක ඔය අපේ තියෙන සම්මුතියක්නේ. දැන් මේ උපසම්පතින් ඒ සම්මුතිය අනුව අපි කටයුතු කරන්න ඕන. පැහැදිලි. දැන් අපි ගෙදර ඉදදී අම්මට තාත්තට අපි වැඳන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අම්මලා තාත්තලා ඇවිල්ලා අපිට වඳිනවා. ඉතින් ඒක සම්මුතියක්. ඉතින් ඒ අපි ඒක අනුව තමයි දැන් විනය පිටකයේදීත් ඒ කතාවනේ. දැන් සම්මුති ඒ සම්මුතියේ පිහිටලා තමයි විනය දේශනාව කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉතින් අපි ඒ සම්මුතිය ඒ විදියට
ඒක දැන් සාමාන්‍ය භාවිතයේ වැඩි හිටියන්ට මේ
ඒක නෑ. ඉතින් අවතක් නැහැ එතනක. ඉතින් ඒක නමුත් ඉතින් ස්වාමීන් වහන්සේ කියන්න අවශ්‍ය නැහැ. ආශ්මතුන් කියලා කතා කරන එක වඩා හොඳයි නේද? එහෙම නැත්නම් ඒකෙදි ඉතින් බන්තේ කියලා කිව්වයි කියලා අවතක් කියන්න බෑ. මේ කිරීමෙන් තමයි අවත තියෙන්නේ. ඉතින් බාල කෙනෙකුට බන්තේ කියලා කිව්වයි කියලා ඉතින් අපි ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ යෝකේ පරිවර්තනය කියන එකයි වෙන්නේ බන්තේ කියන එක. ඉතින් ඒකෙන් අවතක් කියන්නත් බෑ. නමුත් ඉතින් එහෙම කියන්නේ නැහැ. සම්ප්‍රදායි ඔව් ඒක තමයි සුදුසුම දේ. ආයුෂ්මතුන් වහන්සේ අපි මේ සම්ප්‍රදායේ තියෙන විදිහටම කටයුතු කරන එක හොඳයි. ඔව් ඒකත් ඒක. ඒකෙම පරිවර්තනය තමයි. සිංහල පරිවර්තනය නේ. තිනේ ඉතුරු ටික අපි පසු කරමු. නැත්නම් ඉවර වෙන්නේ නැති වෙයි ඒ වගේ. දානි අපටත් එක ගෙනාවද දන්නේ? නේද?
ආමතර නම් වලින් නම් කතා කරනවා සංසාර වැඩි කියන්නේ.
ආ එහෙම කතා කරන්න නම් එපා. ඕ ඕ ඕ. ඒක නම්
මේ ප්‍රශ්නේ තියෙනවා. ඒකම ගමේදී ඒකට කොහොමද පාවිච්චි කරන්නේ කියලා ප්‍රශ්නේ තියෙනවා.
නුවරඑළිය ලොකු සාමිනාංශේ නුවරේ. ලොකු සාමිනාංශ කියපුවාම ඥානෝපමාවක්ම වලයි දන්නේ නැහැ නේද?
දීත බලංගුඩ දෙන්නේ කියන්නේ මේ දෙන්නත් දුරුයි.
ආ ගමේ නම කියලා නම් තියෙනවා
නැතු නිකම්ම නම් කියන්නේ
නැතු
සමහරු අර නිකන් මේ සමහර සංස්කෘතිලාට දැන් විදේශික සංස්කෘතිලාට නම් මේක ගැටලුවක් නැතු ඒ සම්ම සිංහල සංස්කෘතිලාට අර බන්ති කියලා එහෙම නිකන් කියනවා ඒක නිකන් අර ගෞරවයේ මතය වගේ මට හිතුනේ මේ කතා කරන විදිය
අපිත් කියනවා දැන් බුරුමේ හිම වැඩි යම ඉතින් ස්වාමීන් වහන්සේ කියන ගේ පාවිච්චි වෙන්නේ
නැහැ.
ඔව් සිංහල ඒ විදේශික කරන්නේ බන්ති කියලා. ඒකට ලංකාවේ අය අතරේක පාවිච්චි කරන්නේ නැහැ. අපි උනත් ඉතින් අපේ අය අතරේ කතා කරද්දී ස්වාමීන් වහන්සේ කියලා තමයි කතා කරන්නේ. ඒ නිසා ඒකම කුරුදු වෙන්න. ඉතින් ඒ වචනේ කෙටියෙන් කිව්වයි කියලා එච්චර ලාභයක් නැහැ නේද? දැන් ඒක කියන්න පොඩි වෙලාවක් තප්පර කීපයයි වැඩිපුර යන්නේ. ඉතින් ඒක එහෙම කියන්න. එහෙම කුරුදු වෙන්න. අනිත් එක නම් වල කොටස මේ නමේ කෑල්ලයි කියන්නේ. බාල කෙනෙකුට උනත් අපි හිතමුකෝ නම මොකක් හරි අපි හිතමුකෝ
ගුණාලංකාරන ගුණේ කියනවා. එහෙම
කියනවා. මෙහෙ නම් නෑ. වෙන්න පුළුවන් ඈ. ඒ වගේ ඒවනි පුතේ
කියලා කියනවා.
ආ ආ. ඒ
වගේ කී චිත්‍රනම්
ආ ආ ආ ඒවනම් බොහොම හොඳ නෑ නේද? ඒ වගේ ඒවනම් වෙන්න තියන්නම එපා. බාලකිනිකුටවත් නමේ කොටස් නම් කියන්න එපා. මේ ආයෂ්මතුන් කැලලත් දාලම කියන්න ඕන. සමාලාවට නමේ මුල් කොටස නැත්තම් ගිහි නමක්. ගිහි අය අතරේ තියෙන නම. ගිහි අය අතරේ තියෙන නමක් නේ. දැන් අපි නැත්තම් විමලි කියලා හරි එහෙම කතා කරොත් එහෙම
අපේ විමලි නම් කියලා
බලන්න. ඒකනේ නේද? ඊට පස්සේ ගිහි අය බලයි මේ මට වෙන්නේ කතා කලේ කියලා එයත් කතා කරනවා ඇයි කියලා. උද ස්වාමීන් වහන්සේත් කතා කරනවා. තේනවා නේද? ඒතර බොහොම නුසුදුසුයි ඒක. ඒ නිසා එහෙමනම් වෙන්න තියන්න මේපා. නමේ අනිවාර්යයෙන්ම සම්පූර්ණවා. ඉතින් ඒකේ නම චුට්ටක් දිග වුණා කියලා ඒ කොටස කිව්වයි කියලා. දැන් අපි ඒකනේ දැන් පුරුදු වෙන්න ඕන. ಗುಣධර්ම දිනු කරගන්න මේ තමන්ගේ කුසලයක් වැඩෙනවා අර ගරුත්වයෙන් කතා කරද්දී බාල කෙනෙක්ට වුණත් අපි ගරු කළ යුතුයිද නැද්ද? විචුවක් විදියට ගරු කරන්න ඕන. දැන් බොහොම වටින සීලයක් රකින්න පිරිසන්නේ දැන් Tamanට බාල කෙනෙක් වුණත් ඒ කෙනාගේ ලොකු ගුණයක් තියෙනවා. ඒ නිසා ඉතින් ඒ ගරුත්වයට බාල වුණත් සාමාන්‍ය ලෝකයේ බොහෝ වැරදි කරන මිනිස්සු අතරේ මේ විදිහේ දස සීලයක් සාමාන්‍යර දස සීලයක් වුණත් රකින්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා ඒ ගරුත්වය අපේ හිතේ තියෙන්න ඕන. ගරුත්වය කියන්නේ වඳින්න කියන එක නෙවෙයි නේද? අපි කතා බහ කරද්දී ඉතින් ඒ ගරුත්වය දීලා කතා කරන්නේ. ඒ නිසා නම් කියද්දි අනුපම අනෝපම එහෙම කියන්නේ නැහැ. එහෙමද? එහෙම කියන්නේ. ඒ නිසා කතා කරද්දි එහෙම
සුජීවිනුවා තෝක හොඳලා දීගතා.
ආ ආ.
නම් කියන කතා කරන්නේ
නැහැ. දෙන්නේ දෙන්නේ. ඒ නිසා නම් කියලා කතා කරන්න පුරුදු වෙන්න හොඳ නැහැ. අර ආයෂ්මතුන් වහන්සේ ආයෂ්මතුන් අඩුම ආයෂ්මතුන් කියලාවත් අරම නේද? කීප කරන්න පුරුදු වෙන්න. හොඳයි. මම නම් දැන් ගොඩක් වෙලා ගියානේ.